ලූක් 14 වෙනි පරිච්ඡේදය. සබත් දිනක උන්වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩියසේක. හැම දිනම උන්වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ. දිය උදර රෝගෙන් පෙළෙන මිනිසෙක් උන්වහන්සේ ඉදිරියේ සිටියේය. ජේසුස් වහන්සේ කතා කරමින්,
සබත් දිනේදී සුව කිරීම යුතුද අයුතුද?
ඊ විනයදරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක. ඔවුහු නිහඬව සිටියහ. උන්වහන්සේ රෝගියා අතින් ගෙන ඔහුට සුවයදී යන්නට හැරිය සේක. පසුව උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්,
යමෙකුට අයත් කොටලුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේදී ලිඳේ වැටුනොත් එවේලේම ඌ ගොඩට අදින්නේ නැද්ද?
ඊ ඇසූ සේක. පිළිතුරක් දෙන්නට ඔවුහු අපොහොසත් වූහ. ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්,
යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. යම් හේකින් ඔබට වඩා උසස් කෙනෙකු කැඳවනු ලැබුවොත් ඔබ දෙදෙනාම කැඳ වූ තැනත්තාවුත් ඔය ස්ථානය මොහුට දෙන්නයි ඔබට කීවොත් ලජ්ජාවෙන් යුක්තව පහත්ම ස්ථානයට යන්නට සිදුවේ. එහෙත් ඔබ කැඳවුණු ලැබූ කල ගොස් පහත්ම ස්ථානයෙහි හිඳගන්න. එවිට ඔබ කැඳ වූ තැනැත්තේ අවුත් මිත්‍රය ඉහළ තැනකට එන්නයි ඔබට කීවොත් ඔබ සමග කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නේය. තමාම උසස් කරගන්න හැම දෙනාම පහත් කරනු ලබති. තමාම පහත් කරගන්නා උසස් කරනු ලැබේය.
ඊ වදාළසේක. උන්වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට,
ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙල කරන කල ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්. එසේ කළොත් ඔවුන්ද එසේම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබටෙහි විපාකය ලැබෙයි. එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන කල දිලිඳුන්ද, අබ්බගාතයන්ද, කොරුන්ද, අන්ධයන්ද කැඳවන්න. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නේය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේදී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේය.
ඊ වදාළ සේක. එහි සිටි අයගෙන් කෙනෙක් එවදන් නසා,
දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහිදී ආහාර වළඳන තැනැත්තේ භාග්‍යවන්තයෙක්.
ඊ ජේසුස් වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතා කරමින් මෙසේ වදාළ සේක.
එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙල කොට බොහෝ දෙනෙකු කැඳවීය. භෝජන වේලාව පැමිණෙත්ම, එන්න දැන් සියල්ල සූදානම්ව ඇතැයි කැඳවුණු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවීය. එහෙත් ඔහු සියල්ලෝම නැවිත් සිටීමට එක හෙලා කරුණු කියන්නට පටන් ගත්හ. පළමු ඇන්නා, මම කෙතක් මිලදී ගතිමි. එය බලන්නට යාම අවශ්‍යමය. මට කමාවන මෙන් ඉල්ලමි, ඔහුට කීය. තව කෙනෙක්, මම ගොන් පස් බානක් මිලදී ගතිමි. ඔවුන් වැඩට හොඳද කියා අත්හදා බලන්න යමි. මට කමාවන මෙන් ඉල්ලමි, ඔහුට කීය. තවත් කෙනෙක්, මම ස්ත්‍රියක විවාහ කර ගතිමි. එබැවින් එන්න නොහැකියයි කීය. ඒ දාසයා පෙරලා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වීය. එවිට ගෘහපතියා කෝපව, වහාම නුවර වීදිවලටද පටුමාවත් වලටද යව. දිලිඳුන්ද, අබ්බගාතයන්ද, අන්ධයන්ද, කොරුන්ද මෙහි ගෙනවයි සිය දාසයාට කීය. දාසයාද, ස්වාමීනි, ඔබ අනකල ලෙස කෙලෙමි. එහෙත් තවත් ඉඩකඩ ඇතැයි කීය. එවිට ස්වාමියා දාසයාට කතාකොට, මහමාවත් වලටද දෙවට වලටද යව. මාගේ ගෙය පිරී යන තරම් සෙනගට එන්නට බල කරවයි කීය. මම ඔබට කියමි, ආරාධිතයන් අතුරෙන් එකෙක්වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේය.
තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමග ගමන් ගත්හ. උන්වහන්සේ හැරි ඔවුන්ට මෙසේ වදාළසේක.
මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාටද, මවටද, භාර්යාවටද, දරුවන්ටද, සහෝදරයන්ටද, සහෝදරියන්ටද තමාගේම ජීවිතයට වුවද ප්‍රේම කරන්නේ නම් ඔහුට මාගේ ගෝලයෙකු විය නොහැකිය. කුරුසිය දරාගෙන මානුව නොයන තැනැත්තාට මාගේ ගෝලයෙකු විය නොහැකිය. ඔබ අතුරෙන් යමෙක් මුරාටල්ලක් ගොඩ නැගීමට අදහස් කරයි නම් එය නිමකරලීමට කොතරම් වියහියදම් ඇද්දැයි පළමුකොට හිඳ ගණන් නොබලන්නේද? එසේ නොකළොත් අත්තිවාරම දමා ඒ අටල්ල නිම කරන්නට නොහැකි වූ විට එය දකින සියල්ලන් මේ මිනිසා ගොඩනගන්නට පටන් ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී යයි කියා සරදම් කරනු ඇත. තවද තමන්ට විරුද්ධව 20,000ක් රැගෙන යුද පිණිසෙන් රජෙකුට මුහුණ පෑමට 10,000ක් රැගෙන යා හැකිදැයි පළමුකොට හිඳ නොවිමසන කිසියම් රජෙක් ඇද්ද? එසේ කළ නොහැකි නම් ඔහු ඒ රජ දුර සිටියදීම රාජදූතයන් යවා සාමගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත. එමෙන්ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ගෝලයෙකු වන්නට බැරිය. ලුණු හොඳ දෙයකි. එහෙත් ලුණෙහි වුවද ලුණු ගතිය නැති වුවහොත් ඒට ලුණු රස කවන්නේ කුමකින්ද? පසටවත් කසල ගොඩටවත් එයින් වැඩක් නැත. මිනිස්සු ඒවා ඉවත දමති. සවන් නැත්තෝ සවන් දෙත්වා.